ඒ මම මොන වගේ ශරීරේ කොටස් ටික අයින් වුණාට පස්සේ ඉන්න මම මොන වගේද? හැඩයක් තියෙනවද?
හැඩයක්
නෑ. උනාට ඉන්නව නේ. ඡායාව මොන වගේද? කමන්නේ ඕක. මං කිය මේක මේ ආරම්භයක් විතරයි ඈ. කාම ඇත්ත ඇති හැටි දකින්න පටන් ගත්තේ නෑ. ඔය పూర్ව ප්‍රතිපදාව අපි කරන්නේ. මේ නිවරණයටපත් කරන්න විතරයි මේ ටික කරන්නේ. ඇත්ත ඇති හැටි අවබෝධ කරන්න තව එහාට තියෙනවා. එහෙනම් මම හිතියට කමන්නේ ඔය භාවනාවල මම ඉන්නවා විතරයි.
කියලා
මට තේරෙන්නේ නැහැ කියලා මම පොඩ්ඩක් අන්ඩර්ලයින් කරා ඒ දැන් එහෙනම් බෑ අහන්න ප්‍රශ්නයක් අහුවා කියන මට පොත් මට නෙමෙයි මට තේරෙනවා ඔයාට නේ තේරෙන්නේ නේද තේරෙන්නේ නැත්තම් මොකද්ද කියලා අහන්න මොකද්ද ප්‍රශ්නේ නේ ඈ දැන් ඒක තමයි බොහොම හොඳ. ඒ හොඳට අවධානය තිබිලා තියෙනවා. ඒක තමයි මං කියුවේ මේ මේ පිටිකුල් භාවන අසුබ භාවනාවෙන් පුළුවන් හොඳ සමාධියකට යන්න. ඒකයි මේ කරන්න කියන්නේ. හරියට ගලොත් අර කොටස් වෙන් වෙලා යනකොටම ශරීරය සැහැල්ලු වෙනවා. මේ ලෙඩ තියෙන ඒවා සනීප වෙන ඔක්කොම හරියට ගලොත්. මං කිව්වා නේද? මේකයි ආනිපාස තියෙන්නේ. කරන්නේ මේ සමාධිය එනවනම් ගොඩක් හොඳයි. සහල් වෙලා අයව මුකුත් වචන හිතා ගන්න බැරි ගන්නට આવොත් එහෙමම ඉන්නේ ඒ සමාධිය. හද. මොන ගුණයක් තියෙනවද? ඒකයි මේවා කරන්න කියන්නේ. හැම භාවනාවක්ම හරියට කළොත් ඒකෙන් හොඳ සමාධියකට යන්න පුළුවන්. ඔව් හොඳයි ඔය අහන්නේ ඒකයි. එක්කෙනා කියන බුදුහාමුදුරුවෝ කියපු කතාව නම් නිවේයි හැබැයි. ඔය කියන කෙනා එහෙම භාවනා කරලාද කියලා ඇහුවොත් ඒකත් නෑ. කාගෙන් හරි අහපු හරි පොතක දීපු මොකක් හරි කියනවා මිස කරපු අය ඔය කතා කියන්නේ. බය නැතුව කරන්න භාවනාව. මෙහෙම නිමේ මේ දවස්වල භාවනා කළේ අර අමුසොහොන්වල මිනි ඉස්සරහ තියාගෙන මේ නේද? කැලේ රැයිලි වෙනකන් ඉඳන් භාවනා කරගන්න. අපේ අය තමයි මේ ගෙදර තනියෙන් ඉඳන් භාවනා කරන්න බය. ඔව්. ඒ අදටත් ඉන්න අහාමුදුරුවරු කැලේ තනියෙන් ගල් ගුහා වල ඉඳන් භාවනා කරනවා. කිසි දෙයක් වෙන්නේ නැහැ. හරි? ඕක කතා අහන්න එපා. තනියෙන් තමයි භාවනා කරන්න ඕන. කරදර කරන්න කවුවත්
නැහැ.
දට බලයි.
ඒකට සමාධියට දෙන්නේ නැහැ
නම් නෑ ඒක උදව් වෙනවා. ඒක තමයි කරන්න ඕන ඔයගොල්ලෝ. වෙන වැඩක යෙදිලා ඉන්න වෙලාවෙත් පුළුවන් නම් අතරින් පතර හරි හුස්ම දිහා විනාඩියක් විතර හරි බලයි. ඒ වැඩේ එහෙන් බලයි නම් කරන්න පුළුවන් නම් දිගටම කරන්න. ඒකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා.
හරි. හුස්ම ගැන
ලක්කේ තියෙන හුස්ම රැල්ලක් එනවා කියලා නම් මට නම් එහෙම දැනෙන්නේ නැහැ මේ මට දැනෙන්නේ මං ගන්න හුස්ම ස්වභාවයේ විතරයි. ඔව් එහෙම ඉන්නකො. හරි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. හරි ඒක කරන්නේ. ඔක තියෙන ඒවා අහන්න යන්න එපා. ඒ මොකුත් තේන්න ඕනේ නැහැ. තමන්ගේ සිහිය තියනවද නැද්ද? එච්චරයි බලන්නේ. හුස්ම මොන විදිහකට හරි තමන් දන්නවා නම් දැන් හුස්ම ගන්නවා දානවා කියලා. ඒ වචන හිතන්න නෙමෙයි. කොහොම හරි දැනගන්නවනේ. මේ වෙලාවේ හුස්ම ඉහළ යනවා මේ වෙලාවේ පහළ යනවා. ඒ ඇති. ඕක දැනගෙන හිටියම ඇති. ඒතර ඒකේ වාසිය තියෙන්නේ අපි නිකන් ඉන්නකොට මොකද කරන්නේ? ඕක නොකරන එක එක ඒවා හිත හිතානේ ඉන්නේ. නේද? ඒ හිතන හැම එකක්ම හොඳට බැලුවොත් එක්ක ලෝභසි ඒක තමයි වැඩි වෙන්නේ. එහෙම නැත්නම් දේශ ඔය දෙකෙන් එකක්.
දැන් ද්වේෂ සිත්තේ කොට සර් මේ අනිත්‍ය කියලා
නිකන් නෑ ඒක කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් දැන් හුස්ම දිහා බලා ඉන්නවනම් ඊටත් වඩා හොඳයි. මොන සිතාවත් කමන්නේ මේක දිහා බලා ඉන්නකොට අර හිතන එක ඉබේම නවතිනවා. හරි? හිත මොනවට හරි ගියත් ආයේ මේ හුස්ම දිහා බලන්න. හරි? අනිත්‍යයි කිය කියා මෙනෙහි කරන්නම අවශ්‍ය නැහැ. කළා කියලා වරදකුත් නැහැ. හරි? කළා කියලා විශේෂ අවබෝධයක් එන්නේ නැහැ. හැබැයි අර හිත හදන එක නවතිනවා. ඒක හොඳයි. අනිත්‍ය කියන එක අපිට දකින්න තියන ඒක ඊට වඩා ගැඹුරුයි. සතුටක් ආවොත් අනිත්‍ය නැද්ද? වේදනාව විතරයි. දුකක් ආවොත් විතරයි අනිත්‍යනේ.
ඒක ගොඩක් මට බහැර වෙනවා.
හොඳයි. නෑ ඒක පුරුදු කරන එක හොඳයි. දෙපැත්තටම හිතන්න පුළුවන් නම් තවත් හොඳයි. මේ සතුටත් අනිත්‍යයි නේ ඔය දිලා තියෙන්නේ.
ඔයි මම
ඕක දැන් ඕකත් පූර්ව ප්‍රතිපදාවේ කොටසක්. ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහට අපි දහම දකින්න උත්සාහ කරනවා. දැන් ශරීරයේ අර දෙතිස් කුණ උපකඩපු එකත් පූර්ව ප්‍රතිපදාවේ කොටසක්. මෛත්‍රිය පූර්ව ප්‍රතිපදාවේ එකක්. ඇයි මේවට පූර්ව ප්‍රතිපදාව කියන්නේ? තාම නිවන් මාර්ගේ නෙවෙයි. දැන් ඔව් හිත සාහස් කරන අර නිවරණයටපත් කරන්න තමයි ඔය භාවනා ටික කරන්නේ. ඊට පස්සේ දකින්න දහමක් තියෙනවා. ඒක තමයි චතුරාර්ය සත්‍ය. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදි. එහෙම නැත්නම් කොණ්ඩඤ්ඤහා මුදුර මොකද්ද දැක්කේ? අවබෝධ කළේ? ඒ සතිය කිව්වනේ. කලින් වැඩ සටහනේදී නේද මං කියන කොණ්ඩඤ්ඤහාමුදුරෝ සෝවන් වුණානේ නේද? මොකක් අහලාද? ධම්මචක්කප්පවත්තන සයන්. එතකොට කොණ්ඩඤ්ඤහාමුදුරෝ අවබෝධ කළා. අවබෝධ කළේ එයා විතරනේ නේද? අනිත් හතර දෙනාට අවබෝධ වුණේ නැහැ නේද? එතකොට අවබෝධ කළේ මොකද්ද කියලාත් එතනම කියනවා. යංකේංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධතං. අන්නවක අවබෝධ වෙනවා. යංකේංචි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. සමුදය හේතුන්ගෙන් හටගන්න සමුදය ධම්ම. මොනවා හරි දෙයක් හේතුන්ගෙන් හටගත්තා යංකේංචි සමුදය ධම්ම. ඒ හේතු ප්‍රත්‍යයන් නිසා මොනවා හරි දෙයක් හටගත්තා. සබ්බන්තං ඒ සියල් ඒ හටගත්තු සියල් නිරෝධ ධම්ම. නිරෝධ ධම්මං කියන එක හොයාගන්න නะ. අවබෝධ කළොත් සෝවන් වෙන්න පුළුවන්. දේසි එකක් නෙමෙයි. අනිත්‍යය අනිත්‍ය කී කියා ඉන්නවට වඩා මේක අවබෝධ කළොත් සෝවන් වෙන්න පුළුවන්. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. නේද? තව ඒ වගේ දේවල් තියෙනවා. සෝවන් වුණ සරියුත්ථාන ගිරුව මොකක් අහලද? සෝවන්. ඒ ගාතාව නෙමෙයි ඒ වගේ. මොකද්ද මොන ගාතාව අහලද? යේ ධම්මා හේතුප්පව. තේසං හේතුන් තථාගතෝ වා. නේද? තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සම්. රේ ධම්මා හේතුප්පව. මොනවා හරි ධර්මතාවයක් හේතුප්පබව හේතුන් නිසා හටගන්නවා නම් හේතුප්පබව තේ සංහේතුන් තථාගතෝ ආහ පොඩි දේවල් මේ පද දෙක තේරුම් ගන්නද ඉක්මනට අවබෝධ වෙනවා දැන් අපිට හිමින් හරි ගමන් නැහැ අවබෝධ වුණොත් සෝවන් වෙන්න පුළුවන් නේද සෝවන් වුණා නම් ඔක අවබෝධ වෙන්නත් ඕනේ නේද ඔව් පුරුදු හින්දම නෙමෙයි ඔක ප්‍රඥාවෙන් දකින්න නෑ ප්‍රඥාව කියන එක අලුතෙන් වැඩෙන දෙයක් සංසාරේ පුරුදු කළොත් ඒක තියෙනවා වඩන්න පුළුවන් ආ දහම ඇහෙනවා නම් දහම නුවණින් විමසනවා නම් මෙනෙහි කරනවා නම් අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා හරි එහෙම නොවුණත් දැන් ඔබලංගේ සංසාරේ පුරුදු මොනවාද කියලා දන්නවද ප්‍රඥාවත් හරියට පුරුදු කරලා ඇති. එහෙම නැත්නම් මේ භාවනා වැඩසටහනකට එන්නේ නැහැ. නේද? බොහොම ටික දෙනයිනේ එන්නේ. ඒ ආවත් මේකට එන්නේ මේ අපේ ගෑනු කට්ටිය විතරයි නේ. මේ පන්සලේ එහෙම එකක් තියෙනවද? මම දන්නේ නැහැ. පිරිමිය එහෙම කියනවා ඉතින් මට ඒක දහමෙන් නම් වැඩිය හම්බ වෙලා නැහැ සීලය හොඳටම පිරිසිදු වෙන්න ඕන කියලා. සීලය අවශ්‍යයි. හැබැයි ඒක හිතන්න එපා දැන් සීලයක් ලැබුණා කියලා මාර්ගඵල ලබන්න බැහැ. අඟුලිමාල රහත් වුණා නේද? මම හිතන්නේ එච්චර තියා එච්චර මිනී මරලා නැතිවෙරි කවුරුවත්. ඒක තමයි. ඈ? බොරුවක් කියන්නේ. ඒ නිකන් කියන බොරුවක් ආඩු කරගන්නකෝ. ඒවා අඩු වෙයි. ඈ ඒ
ඒකදී ඔනිසෝ
මාස් කාලේ ඒවට තමයි අපි අර දැන් හුස්ම ගැන බල බල හිටියන බොරු කියන්නේ දෙකෙන්. එලාවන්. තමන්ට වැඩක් තියනවනේ කරන්නේ. නෑ කතා කරන්න වෙලාව නෑ මේ සිහිය පිහිටනක. ඒක ඒව උදව් වෙන්නේ. හරි. ඒ වෙනම ඒව ගැන හිත හිතා උපදූප ගැන හිත හිතා ඉන්නවට වඩා හුස්ම දිහා බලන් හිටියහම තමන්ටම දැනෙයි වෙනස. කොච්චර හිතට සැනසීමක් තියනවද කියලා. අරව මේවා හිත හිතා ඔළුවේ බරක් හදා ගන්නවට වඩා මේ හරි සැනසෙල්ලක් ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ කරන වැඩේ සිහියෙන් කළොත් අඩු ගානේ වැඩේවත් හරියට කරනවා නෙමෙයි. අපිට වෙන්නේ ඉතින් වැඩක් කළත් මේ වෙන දේවල් ඔළුවේ තියාගෙනනේ කරන්නේ.
ඒව නැති කරගන්නත්
සතියෙන්. ඔව් සතියෙන් ඉන්න ඕන කිව්වට හරියන්නේ නැහැ. සතිය ටික ටික පුරුදු කරන්න. ඔව් දැන් අද පන්සලට ආවා මොනවා හිත හිත ආවා කියලා දන්නේ නැහැ. ඇවිත්තා කියලා දන්නේ නෑනේ නේද? ඇයි? වෙන දේවල් ඔළුවේදී. අඩු ගානේ අර ඒ වෙලාවේ නිකන් හුස්ම දිහා බල බල හිටියනම් දන්නවා. හුස්ම නැතන අවධානය තිබුණා කියලා. දැන් කරපු වැඩේ දන්නෙත් නෑ. මොකද සිහිය නෑ. ගෙදරින් ආවට පස්සේ මෙතෙන්ට එනකම් කොහොම ආවද දන්නේ? ඒව ගැන සිහිය නැ වෙන වෙන ඒවා හිත හිතා එන්නේ. ඉතින් ඒ ගතිය අඩු වෙනවා අපි ටික ටික මේ කයේ දැනෙන දෙයකට සිහිය පිහිටන්. හරි. මොන වැඩේ කළත් කමන්නේ. ශරීරයේ දැනෙන ටිකක් තියෙනවනේ. අතක් හෙල්ලුවා නම් අතේ දැනෙන ටිකක් තියෙනවා. ඕවට සිහිය යොමු කරන්න. කරන වැඩේ මොකද්ද කියලා හිතන්න නෙවෙයි මේ කියන්නේ. කයේ මොනවා හරි දැනෙනවා නම් ඒ දිහා බලන්නේ. හුස්ම නිසා තියෙන්නේ මේ ශරීරයේ තියෙන දැනීම. ඔය දිහා බලන්න. නේද? ඒ හරි ලේසියි. ඔකේ දැනගන්න මොකුත් නැහැ. ඔය මොනවා හරි දැනෙනවා නම් බලන්න. නෑ නෑ මොකුත් මොකුත් හිතන්න ඕන. අවධානය තියාගන්න මොනවා හරි දැනෙනවා නම් සීයට. ඒ වචනත් ඕනේ. දැන් උස්සනකොට මෙහෙ දැනෙනවනේ මොනවා හරි දැනීම දිහා බලන්න. හරි. ඒකයි හරි ලේසි. මොකුත් දැනගන්න ඕනේ නැහැ. මතක තියාගන්න ඕනේ නැහැ මොකුත්. මේ මොහොතේ මොනවා හරි දැනෙනවා නම් සිහිය. සිහිය යොමු කරන්න. ඒකේ තියෙන වාසිය තමයි එතකොට අපි වෙන ඒවා හිතන එක අඩු කරන්නේ. වෙන ඒවා හිතන එක අඩු කරනවා කියන්නේ ඔය හිතුවා කියන්නේ අකුසල්ම තමයි. එක්ක ලෝභ මූල එක්ක දේශන. හොඳ දේවල් හිතනවා බොහොම අඩුයි. ඒක අපේ පුරුද්ද. නේද? හොඳට බැලුවොත් වැඩිම ලෝභ මූල සි. ඊළඟට දේශන. තරහ යන්නේ නැති කෙනෙක් නම් ලෝභ මූල සිත්මයි හදා. හොඳට විමසලා බලන්න. හරි හොඳයි. සුවපත් වේවා කියලා ඒ නිතර කියන්න පුරුදු වෙන එක හිතෙන් ගිය කියා හිටියත් සුවපත් වේවා සුවපත් වේවා. නැත්නම් බුදු ගුණයක් හරි කමන්නේ. එකක් හරි කැමති එකක් නිතර නිතර කිය කියා ඉන්න. අවධානය නැති වුණත් කමන්නේ ඒ වචනේ කිය කියා ඉන්න. ඒතකොට ටික ටික අවධානය හිටින්න. සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කිය කියා ඒවිද්දත් තමයි. ඒවා ඉතින් ආමියක ට්‍රේන් කරනවනේ ඒවා නේද වම දකුණ කියලා.
දැන්
මේක ආ මොන විදිහකට හරි සිහිය තියනා නම් ඒක තමයි දිනු කරන්න ඕනේ. ඇවිදින්න ගියාමත් මම දකුණ කියලා පටන් ගත්තට කමන්නේ ඊළඟට ඒ වචන ඕනේ නැහැ නිකන් යනවා දැනෙනවා. යනවා දැනෙනවා. ඒ කකුල යනවා දැනෙනවා. අන්න ඒකට සිහිය තියාගන්න. එහෙම ඕනේ නැහැ. ඔව්.
ඒක කියන්නේ මේ කකුල තිබ්බා මේ
කකුල තිබ්බා කියන අදහස. අන්න හරි. මේ කකුල යන බව දන්නවා. ඒ දැනීම් ටික දන්නවා. එක එක විදිහේ දැනීම් තියෙනවානේ පොළොවේ වදිනවා නම් ඒ වදින ගතිය දන්නවා. හරි. ඒ වගේ රිදෙන ගති, සනීප ගති මොන මොනවා හරි
දැනෙනවානේ.
තද වෙන ගති දැනෙනවානේ. අන්න ඒ ටික බලයි. ඒවා මොනවද කියලා මතක තියාගන්න ඕනේ. ඒ වෙලාවට දැක්කහම ඇති. ඒ වෙලාවේ දැනෙන දේට සිහිය තියාගන්න. හ්ම්. විපාක තියෙන්නේ පටිච්ච සමුප්පාදයට නෙමෙයි කර්ම වලට නම් විපාක තියෙනවා නේ. කුසල කුසල වලට විපාක තියෙනවා. ඒක පටිච්ච සමුප්පාද විපාක නෙමෙයි කර්ම සකස් කළොත් විපාක
තියෙනවා.
ඔව් කර්ම ගොඩ ගහ ගහ නවත්තන්න බෑ. නෝ කර්ම කරන එක නැවැත්තුවොත් විපාක නවති. ඈ? ඔව්. ඒක බුදුහාමුදුරුවෝ දීපු උපමාවක් තියෙනවා. දැන් ගිනි ගොඩක් නිවා ගන්න ඕන. හරි? අපි අර දරයි අරවයි මේවයි එකතු කර කර අනේ මට මේක නිවා ගන්න ඕන. ගින්න නිවා ගන්න ඕන අපි හැබැයි කරන්නේ තව තව එකතු කරනවා රෝමි. එතකොට ගින්න නිවෙනවද කියලා අහනවා. කර්ම විපාක ටික නවත්තන්න ඕන හැබැයි කර්ම කරනවා. නෑ විපාක නවත්තන්න බෑ. ඒ කර්මඵල විපාක දෙීම එක ධර්මතාවයයි.
ඒක
කර්ම නවත්තන්න පුළුවන්. ඒක තමයි මං කියන්නේ. කර්ම කරන එක නවත්තනවා මිස කර්මයක් කරලා විපාක නවත්තන්න බෑ. ඒ අනිත්‍යාගම් වල නම් කරනවා නේද අර සමා කර ගන්න. ඔක්ක කර බුද්ධාගමේ මේක නැහැ. තමන් කළොත් ආයති වෙන කර්ම ඇති වෙනව නෙමේ අපි කර්ම ඇති කරන කර්ම ඉදේ සිත් වෙන්නේ නෑ අපි චේතනාවමනේ කර්මය කියන්නේ චේතනාව අපිනේ හදා. අපි හදන එක නවත්තපු දවසට ඔන්න කර්ම කරන එක නැවැත්තුවොත් විපාක නවති. කර්මය දැන් හොඳයි ඕක මේ දැන් අඳුර ගන්න ඕන කර්මය මොකද්ද දැන් පටිච්ච සමුප්පාදේ කොතනද කර්මය තියෙන්නේ නැයි දෙකම කර්මයි තණ්හාව කියන්නේ කර්මයක් නෙමෙයි තණ්හාව නිසා කර්ම වෙනවා කර්මයම කියන්නේ මොකද්ද අවිද්‍යාව කර්මයක් නෙමෙයි කොමටික කියනවා ඒ කර්මයට හේතු වෙනවා නේ කර්ම හා හන්දයි අපි ඔය පටිච්ච සමුප්පාදේ තියෙන ටික ඉස්සෙල්ලා මතක් කරගමු මොනවද තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ සම්භවಂತಿ කියන්නේ හට ගන්නවානේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඒ විදිහට තමයි මේ දුක්ඛන්දරාව හටගන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සාමාන්‍ය දන්න විදිහට. නොදන්නකම නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම කියමු. ඒකනේ අවිද්‍යාව. නේද? ඇත්ත ඇති හැටි නොදන්නකම. අවිද්‍යාව. සංකාර කියන්නේ සංකාර දෙසිය සිල් දෙක මොනවාද ඒවා මොනවාද කියන්නේ ඒවා
සංකාර
ඒක තමයි සංකාර තමයි කර්ම කියන්නේ ඔව දන්නවා දන්නා වුණාට අර වචන ගොඩ ගහගෙන කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා එහෙම කියනවා සංකාරය තමයි කර්මය ඈ ඒ කර්ම කරන්නේ අවිද්‍යාව සංකාර එතකොට සංකාර නිසා විඥානය විඥානය කියන්නේ මොකක්ද දැනගන්න ගතිය දැනුවත් වෙන ගතිය මේක හරිද වැරදිද කියන එක වෙනම කතා කරනවා නේ දැනුවත් වෙන දැනගන්න ගතියට කියනවා විඥාන කියලා අපි සාමාන්‍යයෙන් දැනගන්නේ මොනවා මුල් කරගෙනද දැනුවත් වෙන්නේ එහෙන් දැකලා දැනුවත් වෙනවා නේ සද්දයක් ඇහුණා දැන් දැනුවත් වුණා නේ කණ නිසා දැනුවත් ගඳක් සුවඳක් ආවොත් අනේ දැනුවත් මොනවා හින්දාද දැනුවත් වෙන්නේ ආයතනයි ඇහැ කන නාසය දිව ශරීරේ මනස. ඒකට මනස නිසා දැනුවත් වෙන එකට ඒකට අදාළ විඥානයක් හැදෙනවා. ඒකට ඇහැ නිසානම් දැනුවත් උනේ අපි කියනවාකට චක්කු විඥානය. කන නිසානම් සෝත විඥානය. හෙල් නාසය නිසානම් ගහන විඥානය. දිව නිසානම් ජීවහා විඥානය. කය නිසාන කාය විඤ්ඤාණය මනස නිසාන මනෝ විඤ්ඤාණය ඒතර විඤ්ඤාණයට නම් හයක් දෙනවා කොයි ආයතනයකද මේක හටගත්තේ විඤ්ඤාණ හයයි තියෙන්නේ ඊට වඩා නැහැ හරි හයයි කිව්වට විඤ්ඤාණය එකයි දැනගන්න ගතිය අපිට ඇහැ නිසාද කන නිසාද ඔහොම කියන්න පුළුවන් නේ දැනගස්සු ඒ හින්දා ඔක හය ආකාරයකට කියන හරි විඤ්ඤාණ ඊළඟට නාම රූපේ නාම රූපේ කියන එකත් අපි වෙනම කතා කරන්න ඕන එකක් දැනට තියාගන්න දැන් රූපේ කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. සකනනාසේ ඉවත් රූප තමයි. ඈ ඇහැට පේන ඒවා ඒවත් රූප නේද? ඇහැට පේන සේරම රූප. එහෙන නිසා අපි දැනගන්නේ රූප. ඔව් ඒ රූපම තමයි. ඇස නිසා රූප. රූප තව තියෙනවා රූප જાති. ඔව් කණෙන් දැනගන්නේ රූපම තමයි. ශබ්ද ඇහුණාට දැනගන්නේ රූප ගැන. ගඳ සුවඳ නිසා දැනගන්නා රූප ගැන නේද? රස නිසා දැනගන්නා රූප ගැන. ස්පර්ශය නිසා දැනගන්නා රූප ගැන. එතකොට ඇහ කන නාසය දිව ශරීරය කියන ඒවා රූප. ඒවත් රූප, ඒවට අරමුණු වෙන ඒවත් රූප විදිහට තමයි අපි ගන්න. හරි? ඔය දෙකකට බෙදෙන අජ්ජත් ආයතන බාහිර ආයතන කියන. ඒ ටික රූප. කියන්නේ ශරීරේ තියෙනවා ඇහ කන නාසය දිව ශරීරයයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඔය 10 රූප. හරි? ඇහැට පේනවා විතරක් නෙමෙයි රූප, ඒ 10ම රූප. ඒ 10ටම අදාළයි රූප කිව්වා. නාම කියන්නේ මොනවද? හිත ඇරෙන්න හිතේ ඇති වෙන දේවල්. චෛතසික. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකා. මේ ටික තමයි ප්‍රධානම. නේද? වේදනාව කියන එක වේදනාව ඇහැට පේනවද? නෑ, ඒ හිතට දැනෙනවා. ඒ හිතට දැනෙනේවට අපි කියනවා නාමදා. හිත දැනගන්න ගැති. නෑ? ඒ තමයි චෛතසික. හරි. දැන් මොනවෙන් හරි හැදිලා වගේ තියෙනවා නම් ඒකට රූප කියනවා නේ. රූපයක් අඳුරගන්නේ අපේ ආයතන වලට අහු වෙනවා නම් රූපය. ඇහෙන් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන් වගේ ඒ ආයතන වලින් අඳුරගන්න පුළුවන් රූප. ආයතන වලට අහු වෙන්නේ නැති ඒවට නාම කියනවා. ඒ තමයි වේදනා, සංඥා, චේතනා, ඒ වගේ ඒවා තේින්නේ නැහැ. නේද? ඇහෙන්නේ නැහැ, ගඳක් සුවඳන්නේ නැහැ. නේද? ඒව නාමද. කරේ නාමයි රූපයි වෙන වෙනම කිව්වා. මානසිකාරෙත් නාමය. ඒකයි මානසිකාරේ අර්ථ දක්වන විදිහට අවධානය යොමු කරන ගතිය. මානසිකාර කියලා ගන්න පුළුවන්. දැන් මානසිකාරෙත් නාමයක් නේද? නාමය. චෛතසිකයන්නේ. නේද? ඒ නාමයි රූපයි වෙන වෙනම කිව්වා. නාම රූපේ නේ. එහෙම නෙමෙයි. දැන් හිතට කෙලින්ම රූප අඳුර ගන්න පුළුවන් ද නාම නැතුව? බැ. හිත තමන්ගේ හිත කියලා හිතන්නේ. දැන් හිත රූපයක් ගැන දැනගන්නේ නාම හරහා. මේ රූපේ කොච්චර ලස්සනද මේකේ අපි කැමැතිද අකමැතිද නේද? මේකේ වේදනාවක් තියනවාද? සංඥාව. ඕක ගැන මොනව හරි හිතනවා. ඕවා නිසා තමයි අපි රූපේ ගැන දැනගන්නේ. එකනෙ දැන් වේදනාවක් දැනුණොත් රූපයක් අල්ලලා ළමයි මේ රූපෙට අදාළ වේදනාව. සංඥාවක් තිබුණොත් ඒ රූපෙට අදාළ සංඥාව. හරි? චේතනාවක් අපි හිතුවත් රූපයක් ගැන හිතන්නේ. ඒ කියන්නේ රූප සංචේතනා කියලා. රූප ගැන හිතන. හරි? ඒ කියන්නේ තමන්ගේ ශරීරය ගැන හිතුවා නම් දැන් ශරීරයේ රූපයක් නේද? ඒක ගැන හිතලා තියෙනවා. ඒක රූප සංචේතන. බාහිර රූපයක් ගැන හිතුවා නම් ඒක ගැන රූපෙට අදාළ චේතනා. එතකොට අර රූපය ගැන හිත දැනගන්නේ නාම හරහා. නාම නැති වුණා නම් රූපයක් ගැන දැනගන්න බෑ. තව විදියට කිව්වොත්. නාම වලට අහු වුණ නැත්නම් රූපයක් ගැන දැනගන්න විදියක් නැහැ.
රූප නැත්නම් නාම.
ඔව්. ඒ කියන්නේ නාම රූප කියන්නේ දැන් හිතනේ දැනගන්නේ රූප ගැන. හිතට රූප ගැන දැනගන්න උදව් වෙන්නේ නාම ධර්ම ටික. හිතට කෙලින්ම ගිහින් රූපේ බලලා ඉන්න බෑ. නාම ධර්ම හරහා තමයි රූපය ගැන දැනගන්නේ. එතකොට මේ නාම රූපේ නාමය කියන එක නිකන් නාම ස්වરૂපයක්. නාම රූපේ රූපේ කියන එක හිතට පේන රූපය, නාමික රූපය. නමට තියෙන රූපය. එකන මේ නාම ධර්ම වලින් දැනගන්න රූපයක්. රූපේ මෙතන තියෙන්න ඕනේ අපිට නාම ධර්ම වලින් රූපේ ගැන දැනගන්න. ඔව් විඥාණය කියන්නේ දැනගන්න ගතියනේ. දැනගන්නේ මොනවා ගැනද? දැනගන්න ගතිය විඥාණේ නම් මොනවා හරි දැනගන්නත් එපේ. දැනගන්න ස්වභාවය තමයි නාම රූපේ කියන්නේ. දැන ගැනීමයි දැනගන්නේ මොකද්ද කියන එකයි දෙකක් තියෙනවානේ. දැන ගැනීම පැත්තට කියනවා විඥානය කියලා, දැනගන්න දෙයට කියනවා නාම රූපය කියලා. එතකොට මේ දෙක එකට තියෙනවා. දැන් දැන ගැනීම කියන එක දැනගන්න දෙයකින් තොරව වෙන්න බෑනේ. නේද? ඔකට දෙන උපමාව තමයි අර බටමිටි දෙකක් මෙහෙම හේතු කළා වගේ කියලා. බටමිටි දෙකක් එකට හේතු කරාම තියන්න පුළුවන් නේ වැටෙන්නේ නැතුව. නේද? එතකොට එකක් උදව් වෙනවා අනිත් එකට. මේ පැත්ත විඥානේ නම් මේ පැත්ත නාම රූපේ නම් විඥානේ නාම රූපයට උදව් වෙලා නාම රූපේ විඥානයට උදව් වෙනවා. ওই දෙක එකට පවතිනවා. එකකින් තොරව අනිත් එකට ඉන්න බෑ. ඒ කියන්නේ දැන ගැනීමක් තියනවා නම් දැනගන්න දෙයක්ත් තියෙන්න බෑ. දැන ගැනීම විඥානේ. ඒතර විඥානේ දැනගන්නේ මොකද්ද? නාම රූපේ. හරි. ඒ දෙක එකකට එකක් උදව් වෙනවා ප්‍රත්‍ය වෙනවා. එහෙම තියෙනවා. ඒවා ඒවා ඉතින් මේ හරි පරිස්සමෙන් තෝරන් ගන්න ඕනේ ඒවා. කොහේද ඉඳලා විඥානය ඇවිල්ලා බැස ගන්නවා වගේ අදහසක් නේ එන්නේ. එහෙම එකක් නෙවෙයි ඔය. ප්‍රතිසන්දි විඥානේ මම ඇරිලා උපදින එක ගැන ඉතින් කියනවා ඒක එක මාත නේද. ප්‍රතිසන්දි විඥානේ කොහෙන්ද එන්නේ? නාම නේ. කලින් ජීවිතේ මැරිලා මේ ජීවිතේ උපදිනවා කියන්නේ නේද? නැත්තම් මේ ජීවිතේ මැරිලා ඒක තමයි බයයි නේද? මේ ජීවිතේ මැරුණාම දවකගේ හැරි ප්‍රතිසන්දියක් ගන්න නේද? එතකොට මෙහි ඉඳන් විඥානය එහෙට යනවා. එහෙම හිතුවොත් වැරදි. ගිය ජීවිතේ ඉඳන් මෙහාට විඥානයක් ආවා කියලා කිව්වොත් ඒක වැරදි. එහෙම එන විඥානයක් නෑ. ඔකට දෙන උපමාව තමයි මේ පහන් දැල්ලා වගේ කියලා. පහන් දැල්ල පහනේ දැල්ල. ඔව්. දැන් අපි තව පහනක් පත්තු කළොත් දැලි දෙකම තියෙනවා නේ. එහෙම වෙන්නේ. පහන් දෙක. අනිත් එක පත්තු වෙනකොට මේක නිවෙන්නත් ඕන. නේද? එතකොට මේ පහන් දැල්ල කිව්වට මේ දැල්ල පත්තු වීම තමයි මේ දැන් ඔන්න තෙල් ටිකක් පිච්චුණොත් මේ දැල්ලයි නේද? තෙලුයි තිරේ ටිකක් පිච්චීම මත තමයි දැල්ලයි. දැන් මේ මොහොතේ දැල්ලයි ඊළඟ මොහොතේ දැල්ලයි ගත්තොත් ඊළඟ මොහොතේ දැල්ල කියන්නේ තව තෙල් ටිකක් නේ පිච්චෙන්නේ. කලින් තෙල් ටිකේ සම්බන්ධයක් නැහැ මේක. නේද? නෑ ඒකවට තෙල් ටික දැල්වීමේ ප්‍රතික්‍රියාවක් තමයි දැල්ල කියන්නේ. එතකොට එක දැල්ලක් ගත්තොත් ඒකට අදාළ තෙල් ටිකක් පිච්චිලා ඒ නිසා හටගත්තු දැල්ල. නේද? තව මොහොතක ගත්තොත් අපි වෙන තෙල් ටිකක් පිච්චි. එතකොට තියෙන්නේ වෙන දැල්ලක් නේද? දැන් කලින් දැල්ලේයි මේකේයි සම්බන්ධයක් තියෙනවා. සන්තතිය කියන්නේ නිකන් එක වගේ. එක වගේ කිව්වට එකම නෙමෙයි නේද? තම මොහතක දැල්ල ගත්තොත් තව මොහතක දැල්ලයි ඒ දෙක දෙකක්. හැබැයි අපි කියන්නේ තනි දැල්ලක් කියලා අපි නිකන් සම්මතයට කියන්නේ. ඒ වුණාට තනි දැල්ලක් නෙමෙයි නේද? ඒ මොහතේ වෙන වෙන තෙල් ටිකක් පත්තු වෙනවා වෙන වෙන දැල්ලක්. ඒක මේක වේගෙන් වෙන හින්දා අපිට තනි එකක් කියලා හිතෙන. හරි? එනවාට මේවා එකකට එකක් වෙනස් සිද්ධි ගොඩක්. දැල්ල ඇති වෙන්න හේතු යෙදෙන හින්දා දැල්ල හටගන්න. නේද? ආයේ තව දැල්ලක් හටගන්න හේතු යෙදෙන හින්දා තව දැල්ලක් හටගන්න. හරි? මේ හිත හට ගැනීමත් ඒ වගේ. හිත හටගන්න හේතු යෙදෙනකොට හිතක් හටගන්න. ඊළඟට හටගන්න හිතයි මේ හිතයි ඥාති දෙකක්. සිද්ධි දෙකක්. මේ අපි ගත්තොත් දකින්න හදන හිතයි අහන්න හදන හිතයි ගත්තොත් හිත දෙකක්. අපිට නිකන් හිතෙන්නේ මමමයි දැක්කේ මමමයි ඇහුවේ කියලා. එනකට ඕක වෙනමම හේතු හින්දා සකස් වුණ හිත දෙකක්. හරි? එතකොට අර ප්‍රතිසන්දි සිත කියන්නේ ඒ ප්‍රතිසන්දියේ හිතක් හැදෙන්න හේතු යෙදුන හින්දා හිතක් හටගත්තා. වෙන කොහෙන්වත් ආව නෙවෙයි. අර දැල්ල පත්තු වුණා වගේ දැල්ල පත්තු වෙන්න හේතු යෙදුන හින්දා දැල්ලක් හටගත්තා. ඒ වගේ අපේ පළවෙනි හිත හැදෙන්න හේතු යෙදුන හින්දා පළවෙනි හිත හටගත්තා. ඒක තමයි ප්‍රතිසන්දි සිත කියන්නේ. ජ්‍යොති සිත කියන්නේ අවසාන සිත, ජීවිත කාලික අවසාන සිත. ඒක හැදෙන්න හේතු ටික යෙදුන හින්දා ඒ හිත හටගත්තා. එතකොට ඒ හිත නිරෝධ වෙන්නේ තව හිතක් හදන්න හේතු සකස් කර. හිතක් නෙමෙයි. හිතක් හටගන්න හේතු සකස් කර. හරි? ඒ හේතු ටික ඉතුරු වුණොත් තව හිතක් හැදෙනවා. ඒ හේතු යෙදුන් නැත්තම් හිතක් හැදෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ ඒ වගේ. ඊළඟ හිත හදන්න හේතු යෙදෙන්නේ නැහැ. හේතු සකස් වෙනවා. එතකොට ඒ හිතක් හදන්න ප්‍රධාන හේතුවක් තමයි තණ්හාව. අපි මැරෙන මොහොතේ තණ්හාව ඉතුරු වුණොත් ඊළඟ හිත හදනවාමයි. මැරෙන මොහොතේ අවසාන සිතනේ. අවසාන සිත නිරුද්ධ වෙනකොට තණ්හාවක් තිබුණොත් ඊළඟ හිත හැදෙනවා. තණ්හාව යෙදුම් නැත්තම් ඊළඟ හිත හැදෙන්නේ නැහැ. බය හිතෙනවානේ. නේදයි. රහත් වුණොත් ඊළඟ හිත හැදෙන්නේ නැහැ. උපදින්නේ නැහැ. හරි? මොකද තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධයි. ක්ෂය වෙලා. සෝවන්නයිට හැදෙනවා. මොකද මේ තණ්හාව ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. සෝවන් වුණාට අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. හරි? රහත් වෙනකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. රහත් වෙනකම්ම ආය ආය ඉපදි ඉපදි යන. ඔව් දැනගත්ත අයත් ඕක තේරුම් ගත්ත අය නම් බොහොම අඩුයි. හේතුඵල සම්බන්ධය පහන් දැල්ලේ උපමාව තමයි. නචසෝ නචාඤ්ඤෝ කියලා දේශනා කරනවා. එතකොට එයාමද මේ ආවේ කිව්වොත් එහෙම කියන්නත් බැහැ. එයා නෙවෙයිද කියලා ඇහුවොත් එහෙම කියන්නත් බැහැ. හරි එහෙම දැන් තමන්ගේම ෆොටෝ එකක් පොඩි කාලේ එකක් කරන් මේ මම මේ මගේ ෆොටෝ එක කියනවා නේද දැන් ඉන්නේ පොඩි කාලේ හිටිය කෙනාමද නෑ ඒ මම නෙවෙයිද එයා කියන්නත් බැහැ ඒ අල්ල ගැනීම කියන්නේ අර තණ්හාව තියනවා නම් අල්ල ගන්න. ඕක එන්නේ මෙහෙමයි. දැන් හිත කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි කතා කළානේ හිත කීයක් වෙනවද? හිත කියන්නේ දැන් විඥාණය. විඥාන කීයක් ඇති වෙන්න පුළුවන්ද? එක මොහොතක එකයි. ඔක්කොම විඥාන කීයක් තියෙනවද? 6යි. දැන් කිව්වේ ඉස්සෙල්ලා
6යි.
විඥාන 6යි. ඊට වඩා නැහැ. විඥානයක් ඇති වෙන්නේ මොකක් හින්දාද? හයක් කිව්වහම විඥානේ. ඇහැ නිසා, කන නිසා නේද? ආයතන නිසානේ.
ආයතන.
අපි කිව්වේ චක්කු විඥාන, සෝත විඥාන නේද? එතකොට ආයතනයක් වැඩ කරනකොට තමයි විඥානේ පහළ වෙන්නේ. නේද? එතකොට එක මොහොතක එක විඥානේ. කියන්නේ අපේ ඇහෙන් දැකීම වෙනකොට කණෙන් අහන්න බෑ ඒ ක්ෂණේදී. ඇහෙන් දකින්න විඥානයක් පහළ වෙලා නම් චක්කු විඥානය පහළ වුණ මොහොතේ වෙන විඥාන එකක්වත් පහළ වෙන්න බෑ. මේක නිරුද්ධ වෙලාමයි තව විඥානයක් පහළ වෙන්නේ. හරි. දැන් ඇහෙන් දකින්න හදපු හිත නිරුද්ධ වෙලාමයි කණෙන් අහන්න හිතක් හැදෙන්නේ. ඒ හිත නිරුද්ධ වෙලාමයි තව මොකක් හරි වෙනවනම් ගන්ධ සුගන්ධක් හරි ආයේ දකින්නවා නම් හරි ඒ විඥානේ පහළ වෙන්නේ. මොකද විඥාන දෙකකට එක සැරේ ඉන්න බෑ. හරි? ඒ පැහැදිලි නේ?
බුදුහාමුදුරුවන්ට විතරක් පුළුවන් කියලා.
නෑ බුදුහාමුදුරුවන්ටත් ඒක එහෙමමයි. දැන් වැඩේ තියෙන්නේ දැන් අපිට මේ පේන ගමන් අහගෙනත් ඉන්නව නේද? ඒක වෙන්නේ කොහොමද? සත්‍යය ඇහෙන එකයි දකින්න එකයි දෙකම නිකන් එක සැරේ වෙනවා වගේ නේද? දැන් අරහි සත්‍යත් ඇහෙනවා.
නමුත් ඒ වෙනකොට මේ හිත නිරුද්ධ වෙලා ඉන්නවා.
ඔව්. මේක හිත බොහොම වේගවත්. ඒ කියන්නේ මේ ක්ෂණයකදී කෝටියක් විතර ඇති වෙලා නැති වෙනවා. ඒ තරම් වේගවත්. ඒ හින්දා අපිට හිතෙන්නේ ඔය ඔක්කොම එක සැරේ වෙනවා වගේ. හරි? ඒ වේගය වැඩි අපිට වෙන් කරගන්න තරම් බෑ. හිත ඒ තරම් වේගවත්. හැබැයි ධර්මතාවය තමයි එක මොහොතක එක හිතක් විතර. ඒක නිරුද්ධ වෙලාමයි තව හිතක් පහළ වෙන්නේ. හරි? එතකොට දැන් චක්කු විඥානයක් පහළ වෙනකොට චක්කු විඥානේ විතරයි වෙන එක විඥානයක්වත් නැහැ. සෝත විඥානයක් පහළ වෙනකොට සෝත විඥානේ විතරයි. අනිත් විඥාන එකක්වත් නැහැ. හරි? එතකොට දැන් විඥානයක් පහළ වෙන්නේ ආයතනයක් වැඩ කරනකොටනේ. නේද? ඇහැ වැඩ කරනකොට චක්කු විඥානේ පහළ වෙනවා. නේද? දැන් ඇහැ වැඩ කරනවා කියන්නේ අපි රූපයක් දැකීමනේ. නේද? කන වැඩ කරනවා කියන්නේ ශබ්දයක් අහන ගතිය. හ්ම්? මැරෙනකොට මොකද්ද වෙන්නේ? මේ තියෙන ආයතන ඇහැ කන නාසය වවා අක්‍රිය වෙනවා නේද? ආයි වැඩ කරන්නේ නැති වෙනවා. ශරීරයට අයිති ආයතන ටික වැඩ කරන්නේ නැති වෙනවා. නැහැ කන නාසය දිව ශරීරය. නේද? ඒවට අරමුණු ගන්න බැරි වෙනවා. වැඩ කරන එකමදී හිත, මනස විතරයි. හරි? ඇහෙන් දකින්න බැරි වෙනවා නේද? කනෙන් අහන්න බැරි වෙනවා. හැබැයි මේ ඇහැ පේන්නේ නැති වෙනකොට අපිට රූප දකින්න ආසාව ඉවර වෙලා නැත්තම් මේ ඇහෙන් දකින්නත් බැයි නං එතකොට මොකද කරන්නේ? තව ඇහක් හදා ගන්න, තව ඇහක් අල්ල ගන්න. මේ කන ඇහෙන්නේ නැති වේගන යනකොට අපිට සද්ධාහන තණ්හාව නැති වෙලා නැත්තම් අපි මේ කන නැති වෙනකොට තව කනක් හදාගන්න. හරි. ඒ මැරෙනකොට ප්‍රතිසන්දිය ලැබෙනවා කියන්නේ ඕකයි. අපේ තණ්හාව ඉතුරු වෙලා නම්. මොනවාද තණ්හාව? රූප දකින්න තණ්හාව. ඈ TV බලනවා නේද? ටෙලි ඩ්‍රාමා අරව මේවා. ඈ ඉතින් රූප දකින්න තණ්හාව ඉතුරු වෙලා තියෙනවා නේද? මේ ඇහැ පේන්නේ නැති වුණාට ඇහැට තියෙන තණ්හාව
තියෙන.
කන කන ඇහෙන්නේ නැතුව ගියත් සද්ද අහන්න තණ්හාව තියෙනවා. ඒ වගේ ආයතන හයටම දකින්න. නාසයට, දිවට, ශරීරයට මේ ස්පර්ශ ගන්න තණ්හාව තියෙනවා. ඒතර මේ ශරීරයෙන් ඕක කරන්න බැරි වුණාට තණ්හාව තියෙන හින්දා තව එකක් අල්ල ගන්නවා, හදා ගන්නවා. ඔය ආයතන ටික උපද්දව ගන්න. එයි තණ්හාව ඉතුරු වෙනවා. ඒකයි තණ්හාව තමයි ප්‍රතිසන්දිය ආරම්භය. හරි. තණ්හාව නිරුද්ධ වුණත් එහෙම තණ්හාවක් නැත්තම් ආයි උපද්දන්න. නැහැ ඉතින් කොච්චර පිං කළත් ඉතින් මොන ඇහැට තියෙන තණ්හාව අයින් වෙලා නැත්තම් ආයි උපදී.
දැනීමක් කියන්නේ දැනීමක් සම්බන්ධ වෙනවා.
මෙහෙන් ගිහින් මොකවත් සම්බන්ධ වෙනව නෙමෙයි. තණ්හාව තියෙනවා නම් ඊළඟ හිත හදන්න දැන් හේතු ටික සකස් වෙනවා. ඊළඟ එක උපදින්න හේතු සකස් කරනවා. ඒ වගේ දැල්ලපත්තු වෙන්න හේතු ටිකක් ඕනනේ. තෙල් ටිකක් ඕන, තිරයක් ඕන, ඒකේ උෂ්ණත්වයක් ඕන, නැත්නම් ඔක්සිජන් ටිකක් ඕන. ඔහොමම හේතු ඕනනේ. නේද? ඔන්න ඔය හේතු ටික සකස් වුණොත් දැල්ලපත්තු වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. හරි. ඒකයි මේ හේතුඵල ධර්මය කියන්නේ. හේතුන් සකස් වුණත් ඵලය ඇති වෙනවමයි. ඒ වගේමයි හේතුන් සකස් නොවුනොත් ඵලය ඇති වෙන්නේ නැහැ. ඒකට කියනවා නිරෝධය කියලා. ඵලය හටගන්න හේතු යෙදුනොත් ඵලය හටගන්නවමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒකයි මං කියේ කර්ම කළොත් ඉතින් විපාක හම්බ වෙනවා. හරි, විපාක නවත්තන්න බෑ. කර්ම කරන එක නැත්තුවොත් විපාක දෙන එකක් නවත්තේ. හරි, මම අපි හොයාගන්න ඕන කර්ම කෙරෙන්නේ ඇයි කියලා. කර්ම කෙරෙන්නේ මොකක් හින්දාද? හිතෙන් තමයි ඉස්සෙල්ලා කිව්වේ. අවිද්‍යාව නිසා. අවිද්‍යා පත්‍ය සංකාර. අවිද්‍යාව තියෙනකම් කර්ම කරනවා. රහත් වෙනකම්ම කර්ම කරනවා තව විදිහට කිව්වොත්. ඔව්. කුසල අකුසල ඔකේ ಜಾති තුනක් තියෙනවා. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි කියලා සංකාර තුනක්. ඉන්න වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්. ඊළඟට ඔය ඔව්. ධාන වඩන කොටත් කර්ම වර්ගය. ඔව්, ඒවටත් විපාක තියෙනවා. බ්‍රහ්ම ලෝකවල උපතක් ලබා දෙන්න පුළුවන්. කියන්නේ ආත්ම දෘෂ්ටිය තියෙනවා එතන. අවිද්‍යාව යෙදෙන. අවිද්‍යාව අපි අඳුරගන්න වෙනවා. මොකක්ද අවිද්‍යාව කිව්වේ? නොදන්න. අරගත් හරි. ඔකේ තියෙන කිව්වොත් නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම. හරිම ඇත්ත තමයි චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය. ඒ සත්‍ය නොදන්න. ඇත්ත ඇති හැටි නොදන්න. චතුරාර්ය සත්‍ය කිව්වොත් දුකයි, දුකට හේතුවයි, දුක්ඛ නිරෝධයයි නිරෝධ කරන මාර්ගය නේද? ඔබ නොදන්න. ඔබ දන්නේ නැද්ද? දන්නවා, වචන ටික දන්නවා. දැනුමති. අවබෝධය. ඒ දැනුම තිබුණාට ඒකෙන් අවිද්‍යාව දුර වෙලා නැහැ. ඇයි? දැනගත්තු දේ දැකලා. දැන් ඔක මම පොඩි උපමාවකින් කියන්නම්. අපි ඊට කලින් දුක කියලා කියන්නේ මොකද්ද කෙටියෙන් කිව්වොත්? පංච උපාදානස්කන්ධයේ දුකයි. ඒකත් අහලා තියෙනවා නේ. බුදුහාමුදුරුව දුකයි කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. තාවත් හරියරි නේද? මේ ටික මම එකක් දැනගන්න කියන්නම්. ඒකට දැන් දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගයයි නේද දැනගන්න ඕන. ඔබ නොදන්න කමන්නේ අවිද්‍යාව එන්නේ. එතකොට දැන් පංච උපාදානස්කන්ධේ පළවෙනි එක මොකද්ද? රූප උපාදාන. නේ රූපයක් උපාදාන කළා නම් ඔක දුක වෙන්න ඕන. මේ දැන් අපි අර උපමාවක් කිව්වේ දැන් වතුරට එබෙන බල්ලෙක්. මොකද වෙන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙනවා නේද? බුරනවා නේද වතුරට. ඒත් අපි දන්නවා මූ රැවටිලා තියෙන්නේ තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. උගෙන ඡායාව දැකලා බුරනවා. ඌ රැවටිලා තව බල්ලෙක් කියලා හිතනවා නේද? දැන් උගේ මානසිකත්වයට වතුරේ බල්ලෙක් ඉන්න. කියන්නේ රූපයක් තියනවා නේද? ඒකට ඒ රූපේ උපාදාන කරලාද නැද්ද? උපාදාන කරලා. උපාදාන කරලා කියන්නේ ඒක දැඩිව බාර අරන්. බල්ලෙක් ඉන්නවමයි කියලා විශ්වාස කරන හින්දා නේද බුරන්නේ? අමනාපෙන් තරහ අරන් නේද? එතකොට ඒ තරහ ගන්නේ බල්ලෙක් නේ. එතකොට අන්න බල්ලෙක් ඉන්නවා කියලා ඒ රූපේ දැඩිව පිළි අරන්. ඔකට කියනවා රූප උපාදාන කළා. හරි. ඒකමයි දුක කියන්නේ. මට නම් ඉස්සෙල්ලා කිව්වේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනවානේ. රූපේ උපාදාන කරනකොට අනිත් ටිකක් තියෙනවා. ඒවා පස්සේ හිතලා බලන්න. අපි රූපේ තියනවා නම් දුක තියනවා කියන එක පැහැදිලිනේ නේ? ඔව්. එතකොට ඔන්න දුක. වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එකම දුකයි නේ? දැන් එතන සමුදේ මොකද්ද? රැවටීම නේද? ඇත්තට බල්ලෙක් ඉඳලා නෙමෙයිනේ මේ බල්ලෙක් ඉන්නවා. මේ බල්ලගේ මුලාව. ඇත්ත ඇතියේ නොදන්නකම. අවිද්‍යාව නිසා වුණ මුලාවක් නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මේ නැති බල්ලෙකුට නේද? ඡායාවකට. එතන සමුදේ තියෙන්නේ මේ මෝඩකම්. නේද? දැන් අපට වතුරේ බල්ලෙක් පිහිටනවද? නෑ. ඒ අර සමුදේ යෙදෙන්නේ නැහැ. පේනවා. දැන් බල්ලෙක් පිහිටන්න හේතු යෙදුනොත් බල්ලෙක් පිහිටනවා. ඒ හේතු යෙදුන් නැත්නම් සමුදේ යෙදුන් නැත්නම් පිහිටන්නේ නැහැ. ඒකට කියනවා නිරෝධය කියලා. අපිට බල්ලෙක් උපදින්නේ නැහැ වතුරේ. බල්ලගේ මෝඩකමට බල්ලෙක් ඉපදිනවා. නේද? දැන් තේනවාද දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි. සමුදේ යෙදුන් නැත්නම් නිරෝධයයි උපදින්නේ නැහැ. හටගෙන නැහැ. හටගෙන නැති ගතියට කියනවා නිරෝධය කියලා. හරි? එතන ලොකු ගැඹුරක් තියෙනවා. මේ ඉන්න බල්ලා නැති වුණාද බල්ලෙක් ඉපදුන්නේ නැද්ද? ඉපදුන්නේ. හේතුඵල සම්බන්ධය. හේතු යෙදුනොත් හට ගන්නවා. හේතු යෙදුන්නේ නැත්තම් හට ගන්නෑ. තේරෙනවද? එතන තියෙනවා අර ඉස්සෙල්ලා කියපු ධර්මතාවය. යේ ධම්මා හේතුඵවවා තේ සංහේතුන් තථාගතෝ වා. මම දැන් ධර්මතාවයක් හටගත්තා. ඔගේ හේතු ටික බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. තේ සංචේයෝ නිරෝධෝ. ඔය වගේ නිරෝධෙත් පෙන්නවා. දැන් මේ හේතු තියෙන කොටයි මේක තියෙන්නේ. හේතු නැත්තම් නිරෝධ. තවය එකක් අහලා ඇති හේතුම්පටිච්ච සම්බෝතං හේතුබංගා නිරුජ්ජති කියලා. හේතුන්ගෙන් යමක් හට ගන්නවද? හේතු යෙදුන් නැත්නම් නිරුද්ධයි. ඕක ලේසි පවසු ධර්මතාවයන් නෙවෙයි. හරියට දැක්කොත් සෝවාන්. නැත්තම් තියෙනවා මුළු පටිච්ච සමුප්පාදෙන්න. හරි. ඔව් ඉතින් නැත්තම් හැමෝම සෝවන්නේ. පොඩ්ඩක් දැන් මොකද්දෝ දෙයක් තියෙනව නේද?
ඔව්
එතකොට දැන් අපි අපි රූපයක් තියෙනවා කියන්නේ මේ මොකද්ද මේ? මාළු ටිකක් තියෙනවා නේ. ඈ? තියෙනවා නේ. මලෝලා තියෙනවා ඉස්සන්න බෑ. පේනවා නේද? මොනවද තියෙන්නේ? මල්. ඇත්ත මල්ද හදපු මල්ද? හදපු මල්. හදපු මල් ටිකක් තියෙනවා නේද? හන්දටම විශ්වාසද තියෙනවා කියන්නේ? විශ්වාසය. ඇයි තියනවා කියන්නේ? පේන නිසා. ඇහැට පේනවා. ඒකයි තියනවා කියන්නේ නේද? මම කිව්වොත් කියයි මට නම් අල්ලලා බලන්න පුළුවන් හින්දා තියෙනවා. ඔගොල්ලෝ පේන නිසා තියනවා. දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතුනේ ඇයි? පේන නිසා. උගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? පේන නිසා. ඔයගොල්ලෝ දීපු උත්තරේයි බල්ලා දීපු උත්තරේයි වෙනසක් තියනවද? දැන් බල්ලාට පෙනුන්නේ නැද්ද? පෙනුණා. ඔයගොල්ලන්ට පෙනුන්නේ නැද්ද? පෙනුණා. පෙනීමේ අඩුවක් නෙවෙයි නේද? දෙන්නගෙම ඇස් පෙනීලා තියෙනවා. ඒකේ වරදකුත් නැහැ. නේද? බල්ලාට බල්ලෙක් වගේ පෙනුණා, ඔයගොල්ලන්ට මල් වගේ පෙනුණා. ඒක ඇහි ක්‍රියාවනේ. පේන දේ තියනවා කියන එක ඇහි ක්‍රියාවක්ද? බල්ලගේ එකෙන් බැලුවොත් ඒක ඇහි ක්‍රියාවක් වෙන්න බෑ නේද? බල්ලෙක් වගේ පේන එක ඇත්ත. නේද? පේන දේ එළියේ තියනවා කිව්වොත් ඒක හිතෙන් කරපු වැඩක් නේද? බල්ලගේ මුලාව හින්දානේ මේ වැඩේ කරලා තියෙන්නේ. බල්ලෙක් වගේ පේන එක ඇත්ත. ඒකේ බොරුවක් නෑ. හැබැයි පේන දේ එළියේ තියෙනවමයි කිව්වොත් ඒක මුලාවක් නේද? දෘෂ්ටියක් නේද? ඇත්ත ඇති හැටි නෙවෙයි. එතකොට බල්ලා ඇහැ පාවිච්චි කරද්දි දෘෂ්ටිගත වෙලා. මොකද්ද දෘෂ්ටිය? පේන දේ තියෙනවමයි. නැත්තම් තියෙන දේමයි ඔය පේන්නේ. අපි දෘෂ්ටිගත වෙලා කියලා දකින්න පුළුවන් නම් ඔන්න ධර්මයේ දකින්න පටන් ගන්න. අපි පේන දේ තියෙනවමයි කියන දෘෂ්ටියෙන් නේද හැපාවිච්චි කරන්නේ? නැත්තම් තියෙන දේමයි පේන්නේ කියන දෘෂ්ටියෙන් නේද? එහෙනම් අර තිරිසංගත සතාගේ අපේ වැඩි වෙනසක් නැහැ හැපාවිච්චි කිරීම. ඔකට කියනවා ලෝකෙට අයිති විදිහට ඇහැ පාවිච්චි කරනවා මුලා වෙලා. හරි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔකේ ඇත්ත. එතකොට ඇහෙන් දැකලා රූපයක් එළියේ තියෙනවා කියලා බාරගත්තා කියන්නේ රූප උපාදාන. දැන් මේ රූපේ උපාදානේ වුණාද නැද්ද? උපාදාන වුණා. දැඩිව පිළිගත්තා. ඒකයි මම හොඳටම විශ්වාසද කියන්නේ. හොඳටම විශ්වාසයි මේක තියෙනවමයි. ඒ දැඩිව පිළිගත්තා, බාරගත්තා, බැසගත්තා. ඔකට කියනවා උපාදාන කළා. අපි රූපේ උපාදාන කරලා තියෙනවා. හැබැයි අපිට උතන දුක සකස් වුණා කියලා දකින්න නුවණක් නැහැ. ඒයි දුක්ඛේ අඥානං කියන්නේ. හරි. අපේ දුක්ඛේ අඥාන. බුදුහාමුදුරුවෝ දුක්ඛේ ඥාන. රහතන් වහන්සේට දුක්ඛේ ඥාන. දුක පිළිබඳව ඥානය තියෙනවා. තෝක දකින්න තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ. මේක දුකයි කියලා දැක්කොත් දුකේ හේතුව පේනවා. මේ ඇහැ නිසා මේ පැත්තේ මුලා වෙන්නේද ওই රූපේ හැදුවේ? ඒ හදපු රූපේ නේද එළියේ තියෙනවා කියලා අපි විශ්වාස කරා. බල්ලා වගේ. නේද? එතකොට ඔන්න දුකයි සමුදයයි. මේ සමුදේ යෙදුන් නැත්නම් ওই රූපේ පිහිටයිද? එළියෙන් තියයිද අපි? නෑ. එහෙන් දැකලා ඒක ගැන හිතලා මෙහෙම දෙයක් දැනගත්තා කියලා දන්නවා. ඒ දැනගත්තු දේ එළියෙන් ගිහින් තියන්නේ නෑ. එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරන්නේ. එදාට අර බල්ලා රැවටෙන්නේ නෑ නේද? ඇහෙන් පෙනුණා, පෙනුණ දේ ගැන හිතනකොට මෙහෙම දැනගත්තා. හැබැයි ඒක හිතේ වැඩ නේද? හිත ඇතුලේ කරපු දේ එළියේ තියෙන විදිහක් නැහැ. ඔන්න ඔය නුවණ આવොත් රූප නිරෝධය පේනවා. රූප නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධය. අපේ ප්‍රශ්නේ අපිට පේන්නේ නැහැ. ඒක තමයි. බල්ලාගේ ප්‍රශ්නේ බල්ලට පේන්නේ. අපට බල්ලාගේ ප්‍රශ්නේ පේනවා වගේ තමයි අපේ ප්‍රශ්නේ රහතන් වහන්සේට පේන්නේ. බුදුහාමුදුරන්ට පේන්නේ. ඒ ඕක ඇත්ත දකින්න නම් මේ ආයතන ගැන හොඳට ආයතන පිරිසිඳ දකින්න කියනවා. ඇහ කන නාසය දිව ශරීරය ඕව ආයතන ඇත්ත ඇති හැටියට දකින්න කියනවා. මේ දුක අවබෝධ කරන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. හරි? ඔන්න ඔතන තමයි අඩුව තියෙන්නේ. මම හිතන කෙනෙකුට ඔය උපමාවම ඇති. සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඔව් ලොකු ගැඹුරකුත් නෑ අපි ඕක හිතලා නෑ. ඔව් අන එතකොට නුවණින් හොයන ඇහැට පුළුවන් මොකද්ද වර්ණ සටහනක් හදලා දෙන එක විතරයි ඇහැ ඇතුලේ නේද? මේ කාචෙන් වර්ණ සටහනක් හදලා දෙන එක විතරනේ. එතකොට හිතට පේන්නේ ඇහැ හදපු වර්ණ සටහනද එළියේ තියෙන රූපේද? හිතට පේන්නේ ඇහැ හදලා දීපු වර්ණ සටහනද? හොඳට හිතලා කියන්න. එළියේ තියෙන රූපෙද? ඇහැ නිසා උපදින හිතට පේන්නේ ඇහෙන් හදලා දුන්න වර්ණ සටහනද? එහෙම නැත්නම් එළියේ තියෙන රූපෙද? ඇහෙන් හදලා දීපු එක නේද? ඒකනේ ඇහැ පේන්නේ තියෙනකොට කණ්ණාඩි දාන්නේ. මේ ඇහෙන් හදන එක පැහැදිලි කරා. නේද? එළියේ රූපෙ ගිහිල්ලා සුද්ධ කරනව නෙවෙයිනේ නේද? පේන්නේ නැහැ කියලා. ඇහැ හදාගන්න. ඇයි? ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බේ තමයි හිතට පේන්නේ. එතකොට ඇහැ තියෙන්නේ ප්‍රතිබිම්බයක් හදලා දෙන්න හිත ඒ ප්‍රතිබිම්බේ දකිනවා. දැකලා හිතෙන් තමයි කියන්නේ ඔහොම පේන්නේ නම් මෙන්න මේක කියලා. ඒක කරන්නේ අපේ පරණ අත්දැකීම් ටික මෙතෙන්ට ඇදලා අරන් පෙර ඇසුරු කරලා. නේද? මේ ෆොටෝ එකක් දකිනකොටම ධර්මපාලතුමා කියලා මතක් වෙනවා. නේද? කලින් දැනගෙන තිබුණ නැත්නම් ඔය නම එයිද? නෑ. දැන් එහෙන් හදලා දුන්නේ මොකද්ද? වර්ණ සටහන. ඒතර වර්ණ සටහනට අනුව හිතන. හිතනකොට පෙර ඇසුරු කරපුවා ඔන්න ගලාගෙන එනවා. නේද? එතකොට ඔන්න කවුද මොකද්ද කියලා දැනගන්නවා. නෑ බල්ලා නම් බල්ලෙක් කියලා දැනගත්තා. අපි ධර්මපාලතුමා කියලා දැනගත්තා. නේද? දැනගෙන නිකන් ඉන්නේ. ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා දැන් අපි ගිහින් ෆොටෝ එකට අයිති කරනවා. අර ඉන්නේ ධර්මතාවතුමා. අර බල්ලා අර ඉන්නේ බල්ලෙක් කිව්වා වගේ තමයි. තේන දේ කියන්නේ ඇහෙන් සකස් කරලා දෙන වර්ණ සටහන. හිත දකින්නේ ඕක. ඒකට අනුව හිතනවා නේද? කල්පනා කරනවා. කල්පනා කරනකොට පෙර අද්දැකීම් පෙර සුරු කරපුවත් එකතු වෙලා පේන දේත් එකතු කරලා අලුත් දෙයක් හදනවා. අන සංස්කරණ. ඈ? හදලා අවිද්‍යාව මුලාව හින්දා දැන් ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. හිතෙන් හදුවා කියලා දන්නේ නැහැ. සිහිය නුවණ නැහැ. හිතන්නේම අර එළියේ තියෙන දේ මම දැනගත්තා. තේනවද? ඒ කියන්නේ මේ හිතෙන් හදපු දේ බාහිර තියනවා කියලා විශ්වාස කරනවා. දැඩිව විශ්වාස කරනවා. ඒකට කියනවා රූප උපාදාන කරා දුක සකස් කළා දැන්. අපේන දුක හැදුණ හැටි. බාහිර රූපේ බාර ගත්ත ගමන් දුක සකස් කළා. රූප උපාදානයි දුකයි. කෙටියෙන් කියනවා නම් ඕකමයි දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුකට අහුනේ ඇයි? මෙතන සිහිය නුවණ නැහැ. මෙතන සිද්ධ වුනේ මොකක්ද කියලා දැක්කේ නැහැ. ඇහෙන් ප්‍රතිබිම්බයක් හැදුවා. ඕක ගැන හිතුවා. හිතනකොට රූප ටිකක් මතක් වුණා. ඒ රූපේ එළියේ තියෙනවා කියලා බාහිරෙන් තිබ්බා. නේද? අන දැන් හිතේ හදපු එක එළියෙන් තියෙන එක මුලාවෙන් කරන වැඩක් කියලා දකින්න පුළුවන් වුණොත් අන්න දැන් දුක නැති කරන මාර්ගය. දුකයි සමුදයයි නිරෝධයයි නිරෝධ කරන මාර්ගය. එළියේ රූප පිහිටෝන එක නවත්තන මාර්ගය දැන්. ඔය හිතෙන් හදපු එකක් නේ. හිතෙන් හදපු එක එළියේ තියෙන්න බෑ කියලා හිතට ආය ආය පෙන්වන්න ඕන. ඒ පෙන්වන්න පුළුවන් ඕක දන්න දකින්න කෙනාට විතරයි. ඕක තමයි විදර්ශනාව කියන්නේ ඇත්තට. හරි. විදර්ශනාව පටන් ගන්න උතන. ඔව්. ඔව්. එක සැරයක් කළත් ඕක දාන 100ක් දුන්නට වඩා වටිනවා. බුද්ධ දේශනාව මං කියන එක නෙවෙයි ඈ. බුදුහාමුදුරුවෝ කියන. ඒ සුළු මොහොතක් ඔන්න ඕක බැලුවා නම් මොකද ඕක නිවන් දකින්නම උදව් වෙන දෙයක්. ඔව්. කමන්න. අහලා දැනගත්තු දේ ඒකේ යෙදෙනකොට තමයි තව තේරුම් යන්නේ. හරි. ඔය දේ පුළුවන් නම් කරන්න. ඔක තේරුම් ගත්තොත් සෝවාන් වෙන්න පුළුවන්. නෑ හුවටම තේරුම් ගත්තා නෙවෙයි. තේරුම් යන්න නම් ඕකේ ටිකක් යෙදෙන්න ඕනේ. භාවිතා බහුලී කතා කියලා කියන්නේ. දැනගත්තු දේ අපි යෙදෙන්න ඕනේ. ඔය සද්ද ඇහෙනකොටම අපිට එළිය රූප නේද සිහි වෙන්නේ. මොකද්ද වාහනයක් ගියා නේ. මොකද්ද ගියේ? ත්‍රී වීල් එක, බයික් එක. නේද? දැන් ඇහුනේ සද්දයක් විතරනේ. රූපේ දැක්කේ නෑනේ. හිතට පෙනුණා නේද බයික් එකක් හරි ත්‍රී වීල් එකක් හරි. අන්න හිතෙන් හැදුවද? හතට පුළුවන් ඒකෙන් බලන්න නේද? හිතෙන් හැදුවේ හිතෙන් හදපු රූපේ හිත දැනගත්තේ ඉතින් ඒක හිත ඇතුලේ වැඩන්නේ ඒක කොහොමද එළිය දෙන්නේ අර බල්ලා වගේ රැවටුණා හින්දා නේද අපි ඕක එළියෙන් ගිහින් ඒකට ඇත්තටම අපි දැනගත්තේ එළිය ගියේ එක නෙවෙයි අපි විශ්වාස කළා දැන් හිතෙන් හදලා දීපු එක අපි විශ්වාස කරන්නේ එළිය ගියේ දේ දැනගත්තා කියලා පුළුවන් නම් කියන්නේ ඒක පාට ඒක නම් දැනගත්තේ නෑ ඕක කලින් අත්දැකීම මෙතෙන්ට ගත්තේ පෙර ඇසුර පේනවද කොච්චර මුලා වෙනවද කියලා ඒකට පෙන්වන්න ඕන ඔන්න හිතෙන් ආදපු එක හිතෙන් හැදුවා කියලා දැක්කනම් එතනම ඇති එතකොට ඕක එළියෙන් තියන්නේ නේද අන නිරෝධි එළියෙන් තිබ්බනම් රූපයට අහු වුණා රූප උපාදාන ඔකට තමයි දුක කියලා කියන්නේ ලෝකෙට අහු වුණා දුකට අහු වුණා මෙතන සිහිය නුවණ පිහිටියනම් සමුදේ යෙදෙන්නේ නැහැ අරහි රූප හදා. හිතේ හදපු දේ හිත දැනගත්තා කියලා පේනවා. ඒක එළියේ තියෙන්න බෑ. හරි? දැන් ඔන්න අවබෝධයක් තියෙනව නේද? දුකයි සමුදේයි නිරෝධයයි ඔය බලනවා කියන්නේ මාර්ගය. ඔක පෙන්නනවා කියන්නේ වැඩෙන්නේ මාර්ගය. නිරෝධ කරන මාර්ගය. ඔන්න ඔය අවබෝධයට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒව ඵල මේ මේ මේක වඩනකොට එන ප්‍රතිඵල වල නිකන් හිතුවට වැඩන්නේ ඇහුණ ඇහුණ විතරයි කියලා මේ සිද්ධිය පෙන්නනවා සද්දය ඇහෙනකොටම අපිට අරහෙ මොකද්ද වාහනයක් ගියා කියලා හිතුණා නේද ඔතනින් පටන් ගන්න අන්න රූප උපාදානයි දුක ඊළඟට ඒක උනේ මොන ආයතන වලින්ද කණෙන් සද්දයක් ඇහුවා හිතෙන් හිතුවා නේද සද්දට අනුව හිතුවා හිතනකොට පරණ අත්දැකීමෙන් රූප ටිකක් හිතට පෙනුණා. ඒ ත්‍රී වීල් එක, ওই බයික් එක. මේ පෙර අත්දැකීමනේ. ඒකට මේ හිතෙන් හදපු හිතේ සංස්කරණය. හිතෙන් හදපු රූපක. මේ තියෙන මුලාවට, අවිද්‍යාවට අපි 요거 එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. නේද? මෝඩකම්. බල්ලවත්. බල්ලවතුරට එවිලා අන්න බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද? හිතේ රූපේ හැදලා එම අන්න අරහි එක තියෙන්නේ කියලා. නේද? දෙකම එක සිද්ධියනේ. එතන රූපයයි රූපයයි කියන්නේ රූප උපාදානේ සමුදය මේ පැත්ත. එතන සිහිය නුවණ පිහිටියේ නැහැ. සිහිය නුවණ පිහිටියනම් අරහි රූප බාර ගන්න නැහැ. දැන් නිරෝධය. දැන් තේනවා දුකයි සමුදයයි නිරෝධය. දැන් හිතෙන් පෙන්නනවා කියන්නේ නිරෝධ කරන මාර්ගය ඔය වඩන. ඕක කරන්න පුළුවන් අන්න චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය සම්මාදිට්ඨිය නෑ ඒ හැම එකක්ම බලන්න ඕනේ එකක් බලන්න එක සිද්ධිය ඔය දැනගත්තු දේ ටිකක් වෙලා අරන් හිතන්න කේක ගැටලුවක් නෑ හැම හිතම බලනවා කියලා කන්නේ නෑ නෑ ඉස්සෙල්ලා හිමීට හිතන්නකෝ එකකින් දෙකකින් පැහැදිලි වෙනකොට ඊට වඩා ඉක්මනට ඕක තේරෙනවා හරි. ඔන්න දැන් පැහැදිලිද කරන්න ඕන දේ? ඔව්. සිහිය නුවණ ඔතෙන්ට පිහිටන්න ඕක කළොත් බය වෙන්න එපා, සෝවන් වෙන්න
පුළුවන්.
ඒකත් ආයතනමයි. හිත මොනව හරි දැනගත්තා නම් ආයතනමයි. මෙහේ ෆෝන් එකේ සද්දය ඇහෙනකොටම අරහි රූපේ මෙවිලා නේද කවුද කියන්නේ? කවුද ඔය හිත මෙව්වේ? ඒ රූපේ නෙමෙයි. හිත. අපේ මුලාව හින්දා නේද අරහි ඉන්නේ කෙනා මේ දැනගෙන එයා එක්ක තමයි කතා කරන්නේ කියලා හිත කියනවා. දැන් ලෝකේ හදනවා හිතෙන්. අපි ඕකට අහු වෙනවා. අපේ බාර ගන්නවා. හරි. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන වලින් කරන දේ ඇත්ත ඇති හැටි දකින්න. හරි. එතකොට ඔතන සම්මාදිට්ඨිය එනවා. සම්මාදිට්ඨියෙන් කරන වැඩ ටික තමයි ආරියෂ්ඨාංගික මාර්ගය කියන්නේ. එතකොට ඔය ඇත්ත හිතට පෙන්වීම තමයි ආර්ය මාර්ගය කියන්නේ. ආර්ය මාර්ගයේ වැඩුවොත් ප්‍රතිඵල ලැබෙනවා. හරි. ඕක දැන් අර ඉස්සෙල්ලා භාවනා වලට වඩා වෙනස්. එතන නීවරණ යටපත් වුණ මනසට තමයි ඔක හොඳටම පැහැදිලි වෙන්නේ. කරන්න පුළුවන්. හරි. එතකොට ඉන්න ගමන් ඔන්න තව කරන්න වැඩක් තියෙනවා.
සද්ද
ඇහෙනකොට. ඔය ටික තේරුම් ගන්න පුළුවන් නම් සම්මාදිට්ඨිය එනවා. සම්මාදිට්ඨියවත් මාර්ගය වඩන්න පුළුවන්. ඒ දැන් Taman දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. මාර්ගය පැහැදිලි. අපි පරණ විදිහට මුලාවෙන් බැලුවොත් ලෝකෙට අහු වෙනවා. ඇත්ත ඇති හැටි පෙන්වුවොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකෙන් එතර වෙනවා. ලෝකෝත්තර දර්ශනයක් එනවා. ලෝකෙන් මිදෙන මාර්ගයක් එනවා. හරි. මම හිතන්නේ ඔක තේරුම් ගන්න අමාරු නෑ. පළවෙනි සැරේ ඇහුවා හින්දා ටිකක් අමාරු වෙයි. ආයේ ආයේ ඔක පොඩ්ඩක් මෙහෙම කළොත් ඒක ඊයේ දැන්. ඒක පුදුමයි. ඒ හින්දානේ අපි පොඩි කාලෙන් ඉපදුන ගමන් ඇවිද්දේ නෑ නේද? බඩ ගගා වැටි වැටි ගිහිල්ලා නේ ඇවිදින්න පුරුදු උනේ. ආ එකපාරටම දුවන්න බෑනේ. මේක ටික ටික පුරුදු කරනකොට ඒ පුරුද්ද එනකොට ඕක නිකම්ම හිත ඇත්ත දකින්න ගත්තට පස්සේ ඕකේ අමුතුවෙන් කරන්න දෙයක් නෑ. හරි ලේසි. හැබැයි තේරුම් ගන්න ටිකක් අමාරුයි ඒක. පොඩ්ඩක් ඕක ගැන ආයෙයි නුවණින් මෙනෙහි කරන්න ඕන. ඕක ආයෙයි සාකච්ඡා කරන්න ඕන. Taman දැනගත්තු දේ ආයෙ ආයෙ කතා කර කර බලන්න. එතකොට ඔබ තව පැහැදිලි. එදාට තේරෙයි මොකද්ද මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කිව්වේ කියලා. ඔය හැම එකම හැම රූපෙම ආයතන වලින් නම් දැනගත්තේ ඒවා නිරෝධයි. ඔබට මුලාවක් මතයි අපි ඒවා දාරාරම්. මුලාව නැති වුණ දවසට ඒවා නිරෝධයි. කියලා නුවණක් ඒ සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ. ඒක අවබෝධ කළොත් මතක තියාගන්න ලේසි නෑ. බුදුදහමේ ප්‍රයෝජනේ ගත්තා වෙනවා. සෝවාන්. ඒ ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි එතනින් අවසන් කරමු නේද? ඕක ගැන මුකුත් ප්‍රශ්න තියනවද? පොඩි සමහර විදිහ හදන්නවද? දැන් ඕක තමයි දහම දකින්න නම් ප්‍රශ්න කරන්න ඕන. අර වචන ගොඩක් කටපාඩම් කිරීම නෙවෙයි. ඔතන තියෙනවා පටිච්ච සමුප්පාදේ තියෙන හැටියට. පංච උපාදානස්කන්ධේ තියෙනවා. පටිච්ච සමුප්පාදේ පංච උපාදානස්කන්ධේ තමයි. චතුරාර්ය සත්‍ය. ඒ සේරම ඔතන තියෙනවා. පොඩි දෙය ආයතනේ වැඩ කරනවා. එහෙන් දැකලා රූපයක් බාර ගන්න හැටිේ උදිතොත්. ලෝකෙට අහු වෙන හැටිත් තියෙනවා. ලෝකෙන් එතර වෙන හැටිත් තියෙනවා. බලන්න පුළුවන්. ඒක කරලා බලන්න. මොකද මේ දහම අවබෝධ වීම සමහරවිට ක්ෂණයකදී වෙනවා. නීවරණ යටපත් වීම ඕ දිගට යටපත් වෙන්න ඕනේ. ක්ෂණයකදී යටපත් වෙලා ඒ වෙලාවේ මේක පෙන්වනවා තවන්ට ප්‍රත්‍යක්ෂ වෙයි. කරලා බලන්න ඉතින්. දැන් අවබෝධය හැබැයි හරියටම පැහැදිලි වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වුණා. දැන් ඔක දැනගත්තු දේ ඔක කරනකොට එක එක ප්‍රශ්න එයි. ඔය කිව්වට මෙහෙම වෙන්න පුළුවන්ද? නේද? අන්න ඒව නැති වෙනකන් ඔක බලන්න තියෙනවා. ඒව නැති වෙන්නේ ඇත්ත ඇති හැටි දැක්කහ. ඒක හැබැයි ක්ෂණේකින් අවබෝධෙන්නත් පුළුවන්. ඒ කොයි වෙලාවෙද කියන්න බෑ. එහෙනම් ඔය නීවරණ ගැන හොහොවයි නැතුව ඒක බලන්න පුළුවන් වෙනවා. අනිත් වෙලාවට අඩු ගානේ සිහිය පිහිටන්න හුස්මට හරි කයේ දැනෙන එකකට. ඔක ටිකක් කරලා බලන්න. නොරොත් නොයි දැක්ම ඇති කරගන්න තමයි දහම අහන්න ඕන විමසන්න. සම්මා දිට්ඨිය ඇති කරගන්න. මේ දහම ඉතන තරම් අමාරු දෙයක්ුත් නෙමෙයි. දකින්න ලේසිත් නෑ. මොකද මේ විදිහට බලලා නැති. හැබැයි ඕනම කෙනෙකු වචන මුකුත් දැනගන්න ඕනේ නෑනේ ඕක කරන්න නේ. ඉස්සෙල්ලා කියමු බරබර වචන ඕනේ නෑ. තජ්ජෝ සමන්නාහරෝ වරෝ ඕනේ. ඒක වැඩිපුර දැනුමට කියන ඒවා. දකින්න තියෙන්නේ බොහෝම සුළු දෙයක්. මේක ගැලපෙන්න ඕන පටිච්ච සමුප්පාදයට, චතුරාර්ය සත්‍යයට නේද? පංච උපාදානස්කන්ධයට. ඒකට ඕවට අදාළ දේවල් තමයි ওই පොත්වල තියෙන්නේ, CD වල තියෙන්නේ. ආ ඒ නුවණ ඇතුව කියවන්න, එතකොට ඕවා තේරෙයි. මුලින් ගැඹුරු වගේ පෙනුනට ওই ටික දැනගෙන ඔක බලනකොට ඕවා තේරුම් ගන්න පුළුවන්. ආර පොතක් යෝපු හින්දා තජ්ජෝ සමන්නාරෝ කියන්නේ අපි ඇහෙන් ඇහැයි රූපේ නිසා චක්කු විඥානය පහළ වෙනවා කියලා අහලා තියෙනවානේ නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සු මම අහලා තියෙනවානේ ඇහැයි රූපේ නිසා චක්කු විඥානය. ඔය මහාත්තිකදෝමං සූත්‍රය විතත් වඩා ගැඹුරට පෙන්නනවා ඇහැයි රූපේ විතරක් තිබුණාට චක්කු විඥානය පහළ වෙන්නේ නැහැ. තවත් කරුණක් කියදෙන්නේ තමයි තජ්ජෝ සමන්නාහරෝ කියන්නේ. තජ්ජෝ කියන්නේ එයින්ම පැන නගිනවා. එයින්ම පැන නගින දෙයකට අවධානය යොමු වෙන්නත් ඕන. ඇහැයි රූපේ විතරක් නෙවෙයි. ඔය සිද්ධිය නිසා හටගන්න ධර්මතාවයක් තියෙනවා. අන්න ඕක තමයි විඥාණයට අරමුණු වෙන්නේ. අපි හිතන්නේ රූපේ අරමුණු වෙනවා කියලානේ. එළියේ තියෙන රූපේ විඥාණයට දැනගන්න බෑ. ඇහැයි රූපේ එකතුවෙන් ඒ කියන්නේ ඇහැ මේ ප්‍රතිබිම්බයක් හදලා දෙනවනේ. ඔය නිසා පැන නගින දෙයක් තියෙනවා. මම අපි මේ චිත්‍රය දැකලානේ මොකක් හරි ගැන හිතන්නේ. අර බල්ලා බල්ලෙක් හදාගත්තා. ඒ එළියේ තිබුණ රූපයක් නෙමෙයි. නේද? මෙතනින් පැන නැගුණ දෙයකට අපේ අවධානය යොමු වෙනවා. ඒ තමයි තජ්ජෝ සමන්නාහරෝ කියන්නේ. ඒ පැන නගින දෙය ඇහැට අයිතිත් නැහැ, බාහිර රූපයට අයිතිත් නැහැ. හරියට ගිනි පෙට්ටියේ ගිනි කූර ගැහුවාම ගින්දර එනවා. ගින්දර කියන්නේ එතනින් පැන නැගුණ දෙයක් මිසක් ගිනි කූරේ ගින්දර තිබුණෙත් නැහැ, ගිනි පෙට්ටියේ ගින්දර තිබුණෙත් නැහැ. අන්න ඔය වගේ සිද්ධියක් මේ දකින්නවා කියන්නේ. හිතට පේන දේ එතනින්ම හටගත්තු දෙයක්. මානසිකාර කියන්නේ මනස යොමු වෙනවා. අවධානය යොමු වෙනවා. ඒ අවධානය යොමු වෙන්නේ මොකටද? මෙතනින් පැන නැංග දෙයකට. ඔක තමයි තජ්ජෝ සමන්නා. ඔව් ඒ මානසිකාරේ වුණාට අපි හිතන්නේ එළියේ රූපේ දැක්කා කියලානේ. ඒක බොරුවක්. එළියේ රූපේ නෙමෙයි ඔය දැක්කේ. ඇහැයි මෙතන හටගත්තු මොකද්දෝ ධර්මතාවයක් විඥාණයෙන් දැනගත්තා. ඒක දැනගෙන තමයි අපේ ඔතන සිහිය නුවණ නැති හින්දා අපි හිතන්නේ එළියේ රූපේ දැනගත්තා. හරි. ඔව් මෙතෙන්ට එතකොට සිහිය යොමු කරන්නයි ඔවා තියෙන්නේ, ඔය සූත්‍රවල තියෙන්නේ. හොඳයි. එහෙනම් එතනින් අපි අවසන් කරමු. මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන්. හුඟක් සමාධියක් වැඩුණා, සීලයක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩුණා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් ගොඩාක් රැස් කරගත්ත අය පින් අනුමෝදන් කරන්න පුළුවන් පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සනවත් ආරක්ෂා කරනසේක්වා කියලා යම් කිසි දුකක් කරදරයක් නරකක් බාධකයක් කපල උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම්ම කරදරයක් මේ කාට හරි වෙන්න තියනවනම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති යම් කිසි මළගිය ඥාති කෙනෙක් මේ බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක ඉපදිලා මේ ධර්මය අවබෝධ කරගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ රස කරගත්තු පින්වල බලයෙන් හිමිනා පුණ්‍ය කම්මේන අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. මාමේ බාල සමාගම බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. බාලයෝ කියන්නේ මේ නිවන් මාර්ගයෙන් ඉවතට අදින අය. සතම් සමාගමෝ හෝතු මේ මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නම ලැබෙන්න මේ පින් හේතු වාසනා වේවා. කවදා වෙනකන්ද යාව නිබ්බාන පත්තිය යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. දැන් ඔය පොත ආයේ කියවුවොත් ඔය ඉරිගහපු ටික තේරෙයි. තවසරයක් කියවල බලන්න. ඒත් උරෙන් නැත්නම් ඊළඟ දවසේ අහන්න. දැන් පොත